SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද 16 වෙනි සිකුරාදා වෙනකොට මේ සතිය පුරාම අපි කල්පනා කරලා බලමු ලෝකේ පුරාම සිදුවන උණුසුම් සිදුවීම් මොනවද කියලා. කනගාටුදායක සිදුවීමකින් තමයි කතාව ආරම්භ කරන්නට සිද්ධවන්නේ. මීට කලිනුත් මේ විශේෂාංගෙන් අපි බොහෝ විට කතා බහ කළා. ඇමරිකාවේ මේ තුවක්කු භාවිතය නිසා, ගිනි අවි භාවිතය නිසා සිදුවන සමාජ ව්‍යසන පිළිබඳව යම් යම් පුද්ගලයන් හදිසියේ පාසල්වලට, එතකොට ජනතාව එක්රොක් වෙන ස්ථානවලට කඩා වැදිලා සිදු කරන මේ ප්‍රහාර, ගිනි අවි වලින් සිදු කරන ප්‍රහාර නිසා පුද්ගලයන් නිකරුණේ මිය යනවා. මේ වගේ කනගාටුදායක සිදුවීමකින් තමයි අද කතාව පටන් ගන්නෙ. ඊට අමතරව දේශපාලනික වශයෙන් ගත්තාම ලෝකයේ ප්‍රකට සහ ප්‍රබල රාජ්‍ය කිහිපයක සිදුවන දේශපාලනික වෙනස්කම් සහ වියවුල්කාරී වාතාවරණය පිළිබඳවත් අපිට කතා බහ කරන්න පුළුවන්. කතා බහට සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි මේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි ප්‍රදේශයේ මේ පාසලක සිදුවුණු වෙඩි තැබීමෙන් කතාව පටන් ගනිමු. තවත් වෙඩි ප්‍රහාරයක් ඇමරිකාවේ පාසලක සිදුවුණු. මොකක්ද මෙහි මූලික සිදුවීම් බවට පත් වෙලා තියෙන්නේ?
දිලුක්ෂි, මෙතන නිකලස් ක්‍රූස් කියලා අවුරුදු 19ක ශිෂ්‍යෙන් ඔහුව මේ පාසලෙන් ඔහුගේ ශිෂ්‍යභාවය අත්හිටවලා තිබුණා. මොකද ඔහුගේ හැසිරීම පිළිබඳ, විනය පිළිබඳ ප්‍රශ්න කීපයක් නිසා. ඉතින් මේ ශිෂ්‍යයා එකපාරට පාසලට කඩා වැටිලා මේ වැලන්ටයින් දිනේදී ඔහු විසින් පාසල ඇතුළේදී මේ වෙඩි තැබීමක් සිද්ධ කළා. මේකෙන් තමයි මේ විදිහට දැනට අපිට දැනගන්න තියෙන විදිහට 17 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම 14ක් 15ක් විතර තුවාල මේ වෙනකොට රෝහල් ගත කරලා තියෙනවා. මේ ශිෂ්‍යයාට පාසලට පැමිණීම තහනම් කළ තිබියදී තමයි මේ වැලන්ටයින් දිනේදී පාසලට පැමිණියේ. ඔහු පාසලට පැමිණිලා පාසලේ මේ ෆයර් ඩ්‍රිල් එකක්, එහෙම නැත්නම් ගිනි නිවන ඒ සරමයක් සඳහා සීනුව නාද කරලා සිසුන් පාසලෙන් එළියට එන්න සලස්වලා තියෙනවා. ඉතින් ඒ විදිහට සිසුන් පාසල එළියට එන අවස්ථාවේදී තමයි ඔහු තමන්ගේ ඒ ස්වයංක්‍රීය ගිනි අවිය පාවිච්චි කරලා ශිෂ්‍යයන්ට ඉවක් බවක් නැතුව වෙඩි තියලා තියෙන්නේ.
ඕමල්, දැන් අපි දන්නවා, අපි මේට කලිනුත් මේ සම්බන්ධව කතා බහ කරලා තියෙනවා මේ විශේෂාංගයෙන්. විශේෂයෙන්ම මේ ඇමරිකාවේ නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් එක කියන මේ සංවිධානය කොයිතරම් ප්‍රබල සංවිධානයක්ද කියලා මේ ඇමරිකාවේ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන්. ඕනෑම ඇමරිකානු පුරවැසියෙකුට කඩේකට ගිහිල්ලා බඩුවක් මිලදී ගන්නවා වගේ ගිනි අවියක් මිලදී ගන්නට ව්‍යවස්ථාවන් අයිතිය ලබා දීලා තියෙනවා. දිගින් දිගටම ඇමරිකාවේ සිදුවන මේ වගේ මේ හදිසි ගිනි අවි ප්‍රහාර හේතුවෙන්, සිවිල් වැසියන් සිදු කරන ගිනි අවි ප්‍රහාර හේතුවෙන් මේ ගිනි අවිභාවිතය සම්බන්ධව යම් යම් සීමා මායිම් පැනවිය යුතුයි කියන මට්ටමට යම් යම් ජනාධිපතිවරුන් එළඹුණා. විශේෂයෙන්ම ට්‍රම්ප්ට කලින් හිටිය ඔබාමා ජනාධිපතිවරයා විශේෂ උත්සාහයක් මේ සම්බන්ධයෙන් දැරුවා. නමුත් ඇමරිකාවේ ආණ්ඩු කඩාවැටෙන්න පවා හේතු වෙන තත්වයක් තමයි මේ ගිනි අවිභාවිතය සම්බන්ධ නීති වෙනස් කරන්නට උත්සාහ කිරීම. ට්‍රම්ප් නම් මේක කරයිද කියලා පොඩි සැකයක් හිතෙනවා. මොකද මේ ට්‍රම්ප් ඇත්තටම මේ මට මතක විදිහට මේ ජනාධිපතිවරණ ඔය ප්‍රවර්ධන කාල සීමාවේදී මේ නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් එකකින් උදව් උපකාර පවා ලබා ගත්තා. ඉතින් එවැනි වූ ජනාධිපතිවරයෙක් මෙවැනි වූ ඛේදවාචක සිදුවීමේදී ඒ සඳහා යම් ක්‍රියාමාර්ගයක් ගනීවිද කියන සැකයක් තියෙනවා මේ වෙනකොට. මොකක්ද ඒ සම්බන්ධව වාර්තාවන තොරතුරු?
ඔව් දිලුක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප් නම් ඇත්තටම නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් එකත් එක්කලා සම්බන්ධකමක් තියෙන NRA තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් ලබාගත් අපේක්ෂකෙක්. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇත්තටම නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් එකට පක්ෂපාතීව ඔවුන්ගේ මතයට සහාය දක්වමින් කටයුතු කරන ජනාධිපති කෙනෙක් නිසා මේ අවස්ථාවේදී කොතරම් විදිය ව්‍යසනයක් සිද්ධ වුණත් මේ ඛේදජනක සිද්ධියෙන් ඇමරිකාවේ ගිනි අවි පාවිච්චිය සම්බන්ධයෙන් කතිකාවක් නැවතත් ඇති වෙයි කියන එක හිතන්නට අමාරුයි. මොකද මේ වෙනකොට දිලුක්ෂි අපි දැන් මේ විදිහට වාර්තා කරන්නේ විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙන සිද්ධීන් පමණයි. නමුත් මේ අවුරුද්දේ පමණක් මේ වෙනකොට මෙවැනි සිද්ධීන් 18ක් ඇමරිකාවේ පාසල්වල සිද්ධ වෙලා තියෙනවා. ගිනි අවි පාවිච්චි කරමින් අනෙකුත් සිසුන්ට සහ ගුරුවරුන්ට වෙඩි තැබීම් වලින් එවැනි සිද්ධීන් 18ක් මේ වසරේ වෙලා තියෙනවා. ඒකම අපි බැලුවොත් අවුරුද්දකට ගිනි අවි තුලින් මරණ 33,000ක් ඇමරිකාවේ සිද්ධ වෙනවායි කියලා. ඉතින් මේක අපි සංසන්දනය කරොත් IS වගේ ත්‍රස්තවාදී සංවිධානයක් ඔවුන් විසින් බටහිර ජාතිකයන්ට කරන ඒ වෙඩි තැබීම් මෙව නැත්තං ඒ මනුෂ්‍ය ඝාතනත් එක්ක සංසන්දනය කරනකොට අති විශාල ගුණයකින් වැඩි මරණ සංඛ්‍යාවක් ඇමරිකාව තුලම වාර්ෂිකව සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම ඔබාමා ජනාධිපතිවරයා ධූරේ නිවත් වෙන වෙලාවේදීත් ඔහු ප්‍රකාශ කරේ ඔහු කනගාටු වෙනවයි කියලා. ඔහුගේ ධූර කාලයේදී ඇමරිකාවේ මේ ගිනි අවි පාවිච්චිය සම්බන්ධයෙන් සීමා පැනවීමට නොහැකි වීම, ඇමරිකාවේ ව්‍යවස්ථාවෙන් රටේ පුරවැසියන්ට අයිතියක් ලබා දීලා තියෙනවා ගිනි අවියක් ළඟ තබා ගැනීම, ඔවුන්ගේ ඒ අයිතිය පාවිච්චි කරමින් තමයි මේ විදිහට ඇමරිකානු පුරවැසියන් තමත් පහසුවෙන් ගිනි අවි තමන් ළඟ තබා ගන්න. ඉතින් මේ ගිනි අවි විකිණීම සහ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මීට වඩා දැඩි නීති ගේන්න ඕනේ කියලා කොපමණ ඇමරිකාවේ ඒ කතිකාවක් තිබුණත් දේශපාලඥයන් විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ වගේ අයවලුන් මේ අවස්ථාවවලදී ඒකට බොහොම මන්දගාමි ස්වරූපයක් දක්වනවා. මොකද ඔවුන්ට රයිෆල් ඇසෝසියේෂන් එකෙන් NRA එකෙන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වාර්ෂිකව ඔවුන්ගේ දේශපාලන කටයුතු සඳහා ලැබෙන නිසා.
අපි මේ ලෝකයේ විවිධ රටවල් වල සිදුවන දේශපාලනික ව්‍යවුල්කාරී වාතාවරණ ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව ඊළඟට අවධානය යොමු කරමු. ප්‍රමුඛයෙන් අවධානය යොමු කරන්න සිදු වෙන්නේ දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයාගේ හදිසි ඉල්ලාස්වීම පිළිබඳව. දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා හදිසියෙම ඉල්ලාස්වීම ප්‍රකාශයට පත් කළා. නමුත් මේක මේ හදිසියෙම සිදු වුණාට මේට යටින් දියුණු සිදුවීම් මාලාවක් පැවතුණා. එහි අග්‍ර ප්‍රතිඵලයේ විදිහට තමයි ජනාධිපතිවරයා ඉල්ලාසුනේ. අපි මේට බලපාපු සිදුවීම් සමුදාය පිළිබඳව මුලින්ම කතා බහ කරමු.
ඔව් දිලුක්ෂි, ජේකබ් සූමා ඇත්තටම බලයට පත් වෙන්නේ 2009. ඔහු මේ දැන් ගත කළේ අවුරුදු 5ක දෙවන දූර කාලයයි. මේක අවසාන වෙන්නට තිබුණේ 2019. නමුත් ඔහුගේ අප්‍රිකන් නැෂනල් කොංග්‍රස් පක්ෂය තුලින්ම ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම දූෂණය මුල් කරගෙන ඔහු අති දූෂිත රාජනායකයෙක් හැටියට නම් කරලා ඔහුගේ පක්ෂය විසින්ම ඔහුව ඉවත් කරන්නට ඕනේ කියන කටයුත්ත දැන් මාස කිහිපයකට කලින් ආරම්භ කළා. ඒකේ මුල් පියවරක් හැටියට අප්‍රිකන් නැෂනල් කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානියා හැටියට ඔවුන් එවකට හිටපු උප ජනාධිපති වෙන සිරිල් රමපෝෂාව පත් කරගත්තා. එතකොට සිරිල් රමපෝෂා පත් කර ගැනීමත් එක්කලා ජේකබ් සූමාව ඉවත් කිරීමේ කටයුත්ත උත්සන්න වෙලා අතරම ANC පක්ෂය විසින් ඔහුට කල් දීලා තිබුණා තමන්ගේ ධූරයෙන් ඉල්ලාස් වෙන නැත්තම් ඔහුව දෝෂාභියෝගයකට ලක් කරනවා කියලා. ඉතින් අතරම ඊයේ දවස වෙනකොට ජේකබ් සූමා බොහොම දැඩිවම කියා සිටියා ඔහු කිසිසේත්ම ඉල්ලාස් වෙන්නේ නැහැ, ඔහුට තව අඩු ගානේ මාස 6ක්වත් මේ ධූරයේ රැඳී ඉන්නට අවශ්‍යයි කියලා. නමුත් ANC පක්ෂය ඒක පිළිගන්නේ නැතිව ඔහුට විරුද්ධව ඒ විශ්වාස භංගය පාර්ලිමේන්තුවට පිළිගැන්වුවා. ඒ සිදුවීමත් එක්කම තමයි ජේකබ් සූමා බොහොම අකමැත්තෙන් මේ දෝෂාභියෝගයට මුහුණ දෙන්නේ නැතිව ඒ වෙනුවට ඔහු ප්‍රකාශ කළේ තමන්ගේ ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලාස් වෙනවයි කියලා.
ඔව්, අපි මේ දකුණු අප්‍රිකාවේ මේ කළු පාලනය කළු ජාතිකයන් විසින් ස්වදේශක පුද්ගලයන් විසින් පාලනය ආරම්භ කිරීමත් සමග ඇති වුණු වෙනස්කම් පිළිබඳව ටිකක් අවධානය යොමු කරමු. සුදු ජාතික පාලනයට තේ පවතුණු මේ අප්‍රිකානු දේශපාලනය ඒ අපාතේ යුගයේ නිමාවට පත් වුණා නෙල්සන් මැන්ඩෙලා පළවෙනි කළු ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව. ඊට පස්සේ එම්බෙකි ඒ තනතුරට පත් වුණා. ඊට පස්සේ තමයි ජේකබ් සූමා. මේ තුන්දෙනා මේ කළු ජාතික ජනාධිපතිවරුන් තුන්දෙනා පිළිබඳව අපි කතා බහ කළොතින් කොයි වගේ තැනක අපිට තියන්න පුළුවන්ද ජේකබ් සූමාව?
දිරක්ෂ, මෙතන ජේකබ් සූමත් ඇත්තටම 2009 ධූරයට පත් වෙන්නේ ඔහුට කලින් හිටපු එම්බේ කීව තනතුරෙන් පහ කරලා. ඇත්තටම ඔහුට ඊයේ සිද්ධ වෙච්ච දේම තමයි ඔහු එම්බේකිට කරේ 2009. ජේකබ් සූමා ඇත්තටම ඉතිහාසයට එකතු වෙන්නේ දකුණු අප්‍රිකාවේ වර්ගවාදය අවසන් වුණාට පස්සේ බිහි වෙච්ච දූෂිතම ජනාධිපතිවරයා හැටියට. ඔහුට තියෙන ප්‍රබලම චෝදනාව තමයි ගුප්තා කියන ඉන්දිය සම්බන්ධයක් තියෙන ව්‍යාපාරික පවුලකින් මහා පරිමාණයෙන් අල්ලස් ලබා ගත්තයි කියලා. ඒ එක්කම ජේකබ් සූමා මාලිගාවක් විදිහට තමන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කර ගැනීමටත් ඒකේ අලුත් ඉදිකිරීම් කටයුතු කිරීමටත් ඩොලර් මිලියන ගණනක් රජයේ මුදල් අවභාවිතා කළයි කියලා චෝදනා ලැබිලා තියෙනවා. ඉතින් ඊට අමතරව ඔහුට තියෙන තවත් චෝදනා තමයි දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ගේ විරකියාව වාර්තාගත ප්‍රමාණයකට ඉහළ ගොස් තියෙනවා කියලා ඔහුගේ දුර කාලය තුළ. ඉතින් මෙවැනි වටපිටාවක් තුළ දකුණු අප්‍රිකාවේ මෑත කාලයේ බිහි වෙච්ච දූෂිතම සහ අකාර්යක්ෂම ජනාධිපතිවරයා හැටියට ඔහු ඉතිහාසගත වෙනවා.
ඔව්, ලෝකේ තවත් ප්‍රබල නායකයෙකුට මේ වගේ දූෂණ චෝදනා අල්ලස් ලබා ගැනීමේ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ පිළිබඳවත් විශාල මතවාදයක් ගොඩනැගීමින් තියෙන්නේ. ඔහුටත් විශාල බලපෑමක් එල්ල වෙනවා රටතුලින්ම තනතුරින් ඉල්ලාස් වෙන කියලා. ඒ තමයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු. නෙතන්‍යාහුට මොකද මේ හදිස්සිය වුණේ? ඔහුගේ මේ ඔහුගේ පාලන සමය, ඔහුගේ දේශපාලන, ඔහු රට තුල දේශපාලනය ගෙන යන ආකාරය, අන්තර්ජාතික සබඳතා, විදේශ ප්‍රතිපත්ති, මේ හැම එකක් පිළිබඳවම මේ ඊශ්‍රායෙල් පලස්තීන අර්බුදයත් එක්කම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ුණු විශේෂ අංශ නෙතන්‍යාහු පිළිබඳව කතා බහ කරද්දී ඒ අතරතුරේදී හදිසියෙන් මේ දූෂණ චෝදනාවක් කොහොමද ඔහුට පැන්නගින්නේ?
ඔව්, දිලුක්ෂ, ඇත්තටම බෙන්ජමින් නෙතන්‍යාහු කියන්නේ ඊශ්‍රායලයේ බිහිවෙච්ච ඉතාමත්ම දක්ෂිණාංශික අග්‍රාමාත්‍යවරයා හැටියට තමයි හඳුන්වන්නට පුළුවන්. ඔහු ඇත්තටම රට තුල ජනප්‍රියභාවයට පත් වෙලා තියෙන්නේ මොකද මේ ඊශ්‍රායල් පලස්තින අර්බුදය සම්බන්ධයෙන් දැඩි දක්ෂිණාංශික ස්ථාවරයක ඉඳන් ඔහු කටයුතු කරන නිසා. මේ අවස්ථාවේ ඔහුට විරුද්ධව චෝදනා හැටියට මතුවලා තියෙන්නේ විශේෂයෙන්ම අල්ලස් ලබා ගැනීම සහ ඉතා වටිනා තෑගි භෝග විදේශිකයන්ගෙන්, එහෙම නැත්නම් විදේශීය සමාගම් වලින් ලබා ගැනීම කියන කාරණාව. ඊශ්‍රායල තමයි මැද පෙරදිග තියෙන රටවල් වලින් ඉතාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රාජ්‍යපාලනය කරන රටක් හැටියට හඳුන්වන්න පුළුවන් ස්ථානය. ඉතින් මෙතන ඊශ්‍රායලයේ පොලිසිය විසින් තමයි මේ විදිහට නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් මේ චෝදනා ගොනු කරලා තියෙන්නේ. මේ චෝදනා පරීක්ෂණයට ලක් කරලා මේ වෙනකොට ඊශ්‍රායලයේ පොලිසිය නීතිපතිවරයාට දැනුම් දීලා තියෙනවා අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට මේ පරීක්ෂණවල වාර්තාව ලබා දීලා තියෙනවා. ඉතින් මේ පරීක්ෂණවලින් ඔහු සොයාගෙන තියෙන්නේ ඉතා මිල අධික තෑගි භෝග ලබා ගැනීම, ඒ වගේම ඊශ්‍රායල් ජාතිකයන්ට පිටරටවල් වල ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය ඒ අනවශ්‍ය විදියට ඔවුන්ට තමන්ගේ බලය සහ තනතුර පාවිච්චි කළ උදව් උපකාර කිරීම, අන්න එවැනි චෝදනා මේ නගලා තියෙන ඊශ්‍රායල් පොලිසියම. මේක මේ විපක්ෂය මඩගැසීමට කරපු කාරණාවක් නෙමෙයි. ඉතින් එවැනි චෝදනා මැද්දේ තමයි නෙතන්‍යාහුට තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා විපක්ෂය බලපෑම් කරේ. නමුත් බොහොම පැහැදිලිවම අග්‍රාමාත්‍යවරයා කියා තියෙන්නේ ඔහු කිසි විදියකින් තනතුරෙන් ඉල්ලාස් වෙන්නේ නැහැ. නමුත් මෙතන දැන් ඔහුගේ දේශපාලන අනාගතය පිළිබඳ ඒ තීරණය ගැනීමේ තීන්දුව දැන් ඊශ්‍රායලයේ නීතිපතිවරයාට පැවරිලා තියෙනවා. මොකද තව අවුරුද්දක් තනතුරේ හිටියොත් බෙන්ජමින් නෙතන්‍යාහු, ඔහු එතකොට වැඩිම දුර කාලයක් හිටපු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා බවට ඉතිහාසයට එකතු වීමට නියමිතයි. මීට කලින් බෙන් ගුරන් කියන ඒ අග්‍රාමාත්‍යවරයා අවුරුදු 13ක් තනතුරේ ඉඳලා තියෙනවා, ඊශ්‍රායලයේ ආරම්භක අග්‍රාමාත්‍යවරයා. ඒ හා සමාන දුර කාලයක් නෙතන්‍යාහුට ලැබෙනවා. තව අවුරුද්දක් ඔහුට මේ තනතුරේ ඉන්න පුළුවන් වුණත්, නමුත් ඒ පිළිබඳ දැන් අලුත් ප්‍රශ්නාර්ථයක් ඇති වෙලා තියෙන්නේ මේ මතුවලා තියෙන දූෂණ චෝදනා.
ඔව්, දැන් මේකට මේ ඕස්ට්‍රේලියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකුත් ගෑවිලා ඉන්නව නේද, ජේම්ස් පැකර්?
ඔව්, දිලුක්ෂ, අතරම මේ ජේම්ස් පැකර් ඔහුට විශාල වශයෙන් තෑගි භෝග ලබා දුන්නයි කියන චෝදනාව තමයි තියෙන්නේ. විශේෂයෙන්ම මිල අධික සුරුට්ටු, ඒ වගේම රන් ආභරණ, මිල අධික ෂැම්පේන්, අන්න එවැනි දේවල් නෙතන්‍යාහුට ලබා දුන්නයි කියලා තමයි කියන්නේ. වසර 2007 ඉඳලා 16 විතර වෙන කාලය තුලදී ඇමරිකානු ඩොලර් වලින් කියනවා නම් සාමාන්‍යයෙන් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් වටිනා තෑගි භෝග අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්නයි කියලා තියෙනවා. ඉතින් මේ තෑගි ලබා දුන්න අය අතරින් ප්‍රමුඛත්ම ස්ථානයක් ලබා ගන්නේ ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර්.
ඔව්, දැන් අපි දන්නවා ජේම්ස් පැකර් මේ ක්‍රවුන් සමූහ ව්‍යාපාරයේ ඇතුළු තවත් ව්‍යාපාර ගණනාවකට හිමිකම් කියන ඕස්ට්‍රේලියාව ඇතුළතදී දැන් ඔහු මෙවැනි වූ තෑගි භෝග ලබා දීම තුලින් ඊශ්‍රායල තුල සිදු කරපු යම් කිසි වූ කාර්යයක් තියෙනවද? ව්‍යාපාර ආයෝජන වගේ දේවල් තියෙනවද ඊශ්‍රායල තුල?
අන්න ඒක තමයි ඇත්තටම දුර්ලක්ෂය තරම් පැහැදිලි නැත්තේ කොහොමද ජේම්ස් පැකර් මේ තෑගි භෝග ලබා දීම තුලින් ඔහු ලාභ ලබා ගත්තේ, ඔහු ප්‍රතිලාභයක් මේකෙන් උපයා ගත්තද කියලා. මොකද ඔස්ට්‍රේලියාවට සම්බන්ධ නොවුනත් මේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකෙක් වෙන ආනන් මිල්චන් කියන පුද්ගලයා සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් ලැබිලා තියෙනවා. නමුත් ඔහු සම්බන්ධයෙන් නම් ඔහුගෙන් ලැබුණු තෑගි භෝග වලට ඔහුට ඇමරිකාවේ ව්‍යාපාර කරගෙන යාමට නෙතන්‍යාහු සහාය ලබා දුන්නයි කියලා චෝදනාව එල්ලලා තියෙනවා. නමුත් ජේම්ස් පැකර් සම්බන්ධයෙන් ඔහුගේ ඒ ක්‍රවුන් ව්‍යාපාරයට කොයි ආකාරයෙන් ඊශ්‍රායලයේ සහයෝගයක් ලැබුණද කියන කාරණාව සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙලා නැහැ.
දැන් අපිට කතාව අවසන් කරන්න සිදුවෙන්නේත් ඇමරිකාවෙන්ම තමයි. අපි පටන් ගත්තේ කතාව ඇමරිකාවේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමේ සිදුවීමකින්, ඛේදවාචකයකින්. මේකත් දේශපාලන ඛේදවාචකයක් බවට පත් වෙන්නට දැන් බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉතිහාසයේ යම් කිසි වූ චරිතය හා සම්බන්ධ වන තොරතුරක් තමයි මේ විදිහට මේ ගොසිප් නිවුස් විදිහට පටන් අරගෙන දැන් මේක මේ දේශපාලන කතාවක් බවට පෙරලමින් පවතින්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිල් චිත්‍රපටවල රඟපාපු රඟපාන නිලියක් අතර තිබුණාය කියන සම්බන්ධතාවය තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇයට තවදුරටත් මුදල් ලබා දෙමින් මේ සම්බන්ධව මැදිහත් වීමක් සිදු කරපු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥවරයෙකුත් දැන් මේ කතාවට ඇඳිලා තියෙනවා. මේ තුන් ඇඳුතු කතාව අපි ටිකක් පැටලුම් ලිහා ගමු. මොකද අන්තර්ජාතිකව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ අතීත ක්‍රියාකලාපය පිළිබඳව බොහෝ සෙයින් තොරතුරු සොයමින් සිටින කාලවකවානුව. මොකද මේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මේ නිල් චිත්‍රපට නිලිය අතර පටන් ගත්ත මේ කතාව?
දිලක්ෂ, ඇත්තටම මේක පටන් ගන්නේ මුලින්ම මේ නිල් චිත්‍රපටයක සිටපු මේ කාන්තාව සමග ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්බන්ධයක් හැටියට නෙමෙයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥෙක් වන මයිකල් කෝහන් 2016 දී $130,000 යම් පුද්ගලයෙකුට ගෙවලා තියෙනවා. අන්න ඒ ගෙවීම මොකද්ද කියන එක සොයන්නට රාජ්‍ය නොවන සංවිධානයක්, ඇත්තටම මේ ගුඩ් ගවර්නන්ස් සම්බන්ධයෙන් නැත්නම් යහපාලන සම්බන්ධයෙන් සහ ඡන්දවලට පක්ෂ විසින් වියදම් කරන මුදල් පිළිබඳ ඒව අවභාවිතා වෙනවද කියන එක පිළිබඳ සොයන ඒ රාජ්‍ය නොවන සංවිධානය කරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ කාරණාව මුලින්ම එළියට එන්නේ. දැන් ඇමරිකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් මේ කාරණාව ඉස්මතු කරලා මේක ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති ධුරයට බොහොම ලොකු බලපෑමක් කරන්න පුළුවන් කාරණාවක් හැටියට එළි දැක්වලා තියෙනවා. මෙතන මේකේ පසුකතාව තමයි දිල්දුක්ෂි, මේ කාන්තාව සමග ඩොනල්ඩ් ට්‍රම්ප් යම් කිසි විදිහක ලිංගික සම්බන්ධකමක් පැවැත්වුවයි කියලා කියන්නේ වසර 2006 දී. ඒ 2006 ඇතිවෙච්ච ඒ සම්බන්ධතාවය සම්බන්ධයෙන් මේ කාන්තාවට $130,000 මුදලක් ගෙවන්නේ 2016 නොවැම්බර් තීච්ච ඒ ජනාධිපති වරණයට මාසයකට කලින්. ඉතින් දැන් ප්‍රශ්නයක් මතුවෙනවා, ජනාධිපති වරණයට කලින් මෙතරම් ඔන්න මෙන්න තිබියදී මේ කාන්තාවට මේ මුදල් ගෙව්වේ ඇයගේ නිශ්ශබ්දතාවය ලබා ගැනීමේ අරමුණෙන්ද කියලා. මොකද ඇය මීට කලින් අවස්ථාවකදී ඇය කියන්නට උත්සාහ කළා තියෙනවා ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සම්බන්ධයක් පැවැත්වුවයි කියලා. නමුත් මේ 2016 මේ මුදල් ගෙවීමත් සමග ඇය කිසිම විටක කිසිම මාධ්‍යයකට මේ කරුණු අනාවරණය කරන්නට ඉදිරිපත් වෙලා නැහැ. නමුත් අපි බැලුවොත් මේ කාන්තාව සමග තිබිච්ච සම්බන්ධය ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලානියා සමග විවාහ වෙලා ඔවුන්ගේ පළවෙනි දරුවා ලැබිලා මාස 4ක් විතර යන කාලයේදී තමයි මේ ස්ටෙෆනි ක්ලිෆර්ඩ් කියන මේ නිල් චිත්‍රපට නිලිය සමග ඔහු සම්බන්ධතාවයක් පැවැත්වුවයි කියන ඒ චෝදනාව දැන් ඉල්ලවලා තියෙනවා. ඉතින් මේක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිගේ අලුත්ම ආන්දෝලනාත්මක කතාව වොෂින්ටන් නුවරින් අපිට ලැබෙන.
ඔව්, හැංගි හැංගි වෙස් මූණ බැඳත් නටන්න වෙන්නේ එළිය කියන කතාව තමයි දැන් ඇත්තටම ඇමරිකානු ජනාධිපතිවරයාට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔහුගේ මේ අතීත කතාන්තර එළියට එමින් ඔහුගේ දේශපාලනික ජීවිතයට එල්ල කරන ප්‍රහාර කොතනින් කෙලවර වේවිද කියන කාරණාව සම්බන්ධයෙන් තමයි සමස්ත ලෝකයාම දැන් මේ වෙනකොට අවධානයෙන් සිටින්නේ. අපි බලමු ලබන සතියේදී තවත් අලුත්තරතුරුත් මේ සම්බන්ධව අපිට දැනගන්න ලැබෙයි. ස්තුතිවන්ත වෙනවා මල් අද දවසේදී මේ කතාවට සම්බන්ධ වීම පිළිබඳව. ඔබට ආයුබෝවන් කියමින් සමුදෙන ලබන සතියේ සිකුරාදා හමු වෙන බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.